අයිබෝවන් දුවේ පුතේ, අපි අදත් සූදානම් වන්නේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 10 ශ්‍රේණිය විෂය නිර්දේශයේ 4 ඒකකයේ ඉතිරි කොටස සාකච්ඡා කිරීමට. දැන් මගේ දරුවෝ මේ වෙනකොට පෙළ පොතත් ළඟට අරන් පසුගිය දවස්සේ ලබා දුන්න පැවරුමේ පිළිතුරුත් ළඟට අරන් සූදානම් වෙලා ඇති. හොඳයි දුවේ පුතේ, අපි මුලින්ම පාඩමේ ඉතිරි කොටස සාකච්ඡා කරමු. අපි මේ වෙනකොට ජනමාධ්‍ය ආයතනික අධ්‍යයනයේ පැතිකඩ දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. ඒ තමා ජනමාධ්‍ය ආයතන හිමිකම හා ජනමාධ්‍ය ආයතනයක අභ්‍යන්තර ව්‍යුහය. ඒ තුළින් අපි සාකච්ඡා කරා ජනමාධ්‍ය මෙරට ආරම්භ වූ ආකාරය හා හිමිකරුවන් වගේම ඒ ජනමාධ්‍ය තුළ ක්‍රියාත්මක වන අංශ පිළිබඳව. අපි දැන් කතා කරන්න යන්නේ ජනමාධ්‍ය ආයතන හිමිකම ජනමාධ්‍ය හා සම්බන්ධ වන අනෙකුත් පාර්ශ්වවලට ඇති කරන බලපෑම පිළිබඳව. පාඩමේ ආරම්භයේදීම අපි කතා කළා ජනමාධ්‍ය හිමිකම ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා කියලා. මොනවද ඒ ආකාර දෙක? ඔව්, ඒ තමා රාජ්‍ය හිමිකම හා පෞද්ගලික හිමිකම. ලෝකයේ පුරා රටවල ජනමාධ්‍ය හිමිකම මේ ආකාර දෙකෙන්ම දක්නට ලැබෙනවා. සමහර රටවල රාජ්‍ය මාධ්‍ය වැඩි වෙන අතර පෞද්ගලික මාධ්‍ය අඩුයි. සමහර රටවල්වල රාජ්‍ය මාධ්‍ය අඩුයි, පෞද්ගලික මාධ්‍ය වැඩි. සමාජවාදී ලක්ෂණ තවමත් පවතින මහජන චීනය, රුසියාව වගේ රටවල්වල පෞද්ගලික මාධ්‍ය දායකත්වය අඩු මට්ටමක තමයි පවතින්නේ. ඇමරිකාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය වගේ ධනවාදී රටවල පෞද්ගලික ජනමාධ්‍ය වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. සමාජවාදී රටවල ක්‍රියාත්මක වෙන්නේ ජනමාධ්‍යකින් රජය අපේක්ෂා කරේ හැම වෙලාවෙම තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන එක. ඒ හැරුණාම අනෙත් රටවල්වල ක්‍රියාත්මක වෙන මාධ්‍ය රඳා පවතින්නේ ඒ ආයතන උපයන ආදායම මත. මේ තත්ත්වය පෞද්ගලික වගේම රාජ්‍ය මාධ්‍ය තුලත් අපි දකිනවා. ඒ හින්දම මේ මාධ්‍ය ආයතන ග්‍රාහක ආකර්ෂණය දිනා ගන්න පුළුවන් විදිහේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. අපේ රටේ ගුවන්විදුලි යන්ත්‍ර හරි රූපවාහිනී යන්ත්‍ර හරි මිලදී ගන්න කලින් බලපත්‍ර නිකුත් කළා. දැන් ඒ විදිහට බලපත්‍ර නිකුත් කරන්නේ නැති නිසා රාජ්‍ය මාධ්‍යත් විවෘත ආදායම් ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ ජනමාධ්‍ය ආයතන හිමිකම ඒ ආයතනයේ ප්‍රතිපත්තිවලට බලපාන ආකාරය ගැන. ජනමාධ්‍ය ආයතනයක හිමිකම නිරූපණය වෙන්නේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය තුළින්. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ අතරින් අයෙක් තමයි සභාපති හැටියට පත් වෙන්නේ. මේ සියලු දෙනාම මාධ්‍ය ආයතනයේ හිමිකරුවාගේ නියෝජිතයෝ. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ විසින් තමා ආයතනයේ ප්‍රතිපත්ති සකස් කරනු ලබන්නේ. මේ විදිහට සකස් කරන මාධ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේ මාධ්‍යවේදීන් විසින්. ඒ අනුව අපට පැහැදිලි වෙනවා ජනමාධ්‍ය හිමිකරුවන් ඍජුව මැදිහත් නොවුනත් ඔවුන්ගේ ප්‍රතිපත්ති වක්‍රාකාරයෙන් මාධ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක වෙන බව. සමහර මාධ්‍යවල ප්‍රතිපත්ති අපි පැහැදිලිව හඳුනගන්න පුළුවන් වුණාට සමහර මාධ්‍යවල මහජන හිතකාමීව වඩාත් පුළුල් විදිහට ඒ ප්‍රතිපත්ති දකින්න ලැබෙනවා. එවැනි අවස්ථාවල මාධ්‍යවේදීන්ට නිදහස්ව තමන්ගේ මාධ්‍ය කටයුතු පවත්වාගෙන යන්න හැකි වුණාට මාධ්‍ය ආයතනික ප්‍රතිපත්ති රාමුව තුළ ඔවුන්ට කටයුතු කරන්නට සිද්ධ වෙනවා. මීළඟට අපි ජනමාධ්‍ය ආයතන හිමිකම හා මාධ්‍යවේදීන් අතර පවතින සම්බන්ධය කොහොමද කියලා සාකච්ඡා කරමු. දුවේ පුතේ, රටක ජනමාධ්‍යවේදීන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි කාණ්ඩේ තමා ආයතනයකට සම්බන්ධ මාධ්‍යවේදීන්. අනිත් අය නිදහස් මාධ්‍යවේදීන්. හැම මාධ්‍ය ආයතනයකටම ස්ථිර කාර්ය මණ්ඩලයක් ඕන වෙනවා. ඒ විදිහට තෝරගන්නේ ජනමාධ්‍ය ආයතනයේ ප්‍රතිපත්තිවලට එකඟ වෙන මාධ්‍යවේදීන්. ඒ විදිහට තෝරගන්න මාධ්‍යවේදීන් ඒ ආයතනයට ගැළපෙන විදිහට හැඩගස්ස ගන්නවා. ඒ වගේම යාලගේ නිර්මාණශීලී බව ආයතනයට වාසිදායක විදිහට යොදා ගන්නවා. මේ විදිහට ආයතනයට සම්බන්ධ වෙන මාධ්‍යවේදීන් මාණ්ඩලික මාධ්‍යවේදීන් වගේම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියන දෙආකාරයෙන් තමයි දකින්න ලැබෙන්නේ. මාණ්ඩලික මාධ්‍යවේදීන් කියන්නේ වෘත්තීමය වශයෙන් ඔවුන් කටයුතු කරන්නේ මාධ්‍යවේදීන් විදිහටම. මාසික වැටුපක් ලබන මාධ්‍ය ශ්‍රමිකයෝ. ඔවුන්ට වැටුපට අමතරව වෙනත් සේවා පහසුකම්, වරප්‍රසාද වගේම උසස් වීම් හිමි වෙනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියන්නේ වෙනත් වෘත්තියක යෙදෙමින් උනත් අර්ධකාලීන විදිහට තමන් කැමති ජනමාධ්‍යයකට ඔවුන්ගේ සේවය ලබා දෙන අය. ඒ ආයතනය එක්ක ගිවිසුම්ගත වෙලා තමන් කරන සේවය වෙනුවෙන් පමණක් ගෙවීමක් ලබා ගන්නවා. ප්‍රාදේශීය වාර්තාකරුවෙකුට වුණත් දිගු කලක් දක්ෂ ලෙස මාධ්‍යකරුවෙකු ලෙස කටයුතු කළොත් මාණ්ඩලික එහෙමත් නැත්නම් වෘත්තීය ජනමාධ්‍යකරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. ප්‍රාදේශීය වාර්තාකරුවන් යම් බල ප්‍රදේශයක තොරතුරු වාර්තා කිරීමට යොදවනවා. සපයන තොරතුරු අනුව ඔවුන් විකාශය වන ආකාරය අනුව ඔවුන්ට ගෙවීම් සිද්ධ වෙනවා. දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ ජනමාධ්‍යකින් ග්‍රාහකයාට වඩාත් සමීප වෙන මාධ්‍යවේදීන් හා ග්‍රාහකයා අතර පවතින සම්බන්ධය පිළිබඳව. ග්‍රාහකයා වෙත ළඟා වෙන්නේ මාධ්‍යවේදීන්. පුවත්පතක, ගුවන්විදුලි සේවාවක හෝ රූපවාහිනී සේවාවක ප්‍රවෘත්ති හෝ වෙනත් විශේෂාංග ඉදිරිපත් කරන්නේ මාධ්‍යවේදීන් විසින්. ඒවායේදී ප්‍රවෘත්ති වාර්තාකරුගේ නම හෝ ප්‍රවෘත්ති සම්පාදකගේ නම හෝ ප්‍රවෘත්ති ප්‍රකාශකගේ නම ආදී විදිහට සියලු ප්‍රධාන හා අවශේෂ මාධ්‍යවේදීන්ගේ නම් ග්‍රාහකයාට දැනගන්නට ලැබෙනවා. ඒ වුණත් පිටුපස සිටින්නේ කවුරුන්දැයි ග්‍රාහකයාට අනාවරණය වෙන්නේ නැහැ. මාධ්‍ය ශ්‍රමිකයා කියන්නේ මාධ්‍ය ආයතනයේ හිමිකරුවන්ගේ අභිප්‍රාය ග්‍රාහකයා වෙත ගෙන යන අතරමැදි නිර්මාණශීලී පුද්ගලයා. අතරමැදි මාධ්‍ය ශ්‍රමිකයා යොදවලා හිමිකරුගේ අභිප්‍රාය නිර්මාණශීලී ආකෘතියක් බවට පත්කිරීම තමයි සිද්ධ වෙන්නේ. එය ටෙලිනාට්‍යමය විදිහට වෙන්න පුළුවන්, සංවාදාත්මක හෝ සෞන්දර්යාත්මක ආකෘතියකින් වෙන්න පුළුවන්. එක් එක් ඉලක්ක කණ්ඩායමට ගැලපෙන ආකාරයෙන් ඒ වැඩසටහන් සකස් කිරීම මාධ්‍යවේදීන් විසින් සිදු කරනවා. ඒක සංවේදී, හිතට දැනෙන සුළු, රසවින්දනයකින් යුක්ත වෙන්න පුළුවන්. සිතුවිලි වෙනස් කරන සුළුයි. ග්‍රාහකයා විසින් ග්‍රහණය කරගන්නේ මෙන්න මේ මාධ්‍යවේදීන් ඉදිරිපත් කරන සන්දේශ. ජනමාධ්‍ය ආයතන හිමිකම ග්‍රාහකයා කෙරෙහි ඇති කරන බලපෑම හඳුනා ගැනීමට තමයි දැන් අපි සූදානම් වෙන්නේ. ජනමාධ්‍ය විසින් සිදු කරන බලපෑම ඉතාම ප්‍රබලයි. ඇතැම් විටක මාධ්‍ය විසින් හඳුන්වා දෙන දෑ භාවිත නොකිරීම ජීවිත අසම්පූර්ණ වීමක්, තාරුණ්‍ය අහිමිවීමක්, බුද්ධිය මොට කිරීමක් වැනි මානසිකත්වයක් ඇතිවෙන්න පුළුවන්. නිදසුන් විදිහට ගත්තොත් ජනමාධ්‍ය පෙන්වන සුකෝභෝගී ජීවන රටාව, ක්ෂණික ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ඒ වගේ දේවල් නොමැතිකම් පිළිබඳ දුකක්, ආත්මානුකම්පාවක් තමන් ගැනම ඇති වෙනවා. ඒ වුණත් ඒ ලස්සන දකින්න, රස විඳින්න කැමති නිසාම ඇස පිනවගන්න රූපවාහිනිය වගේ ජනමාධ්‍යවල වැඩසටහන් බලන්න කැමැත්තක් දක්වනවා. මාධ්‍ය ආයතනවල අභිමතය වෙන්නේ හැකිතාක් උපරිම ආකාරයට ග්‍රාහකයන් සිය මාධ්‍ය වටා ගොනු කර ගැනීම. ව්‍යාපාරික අනුග්‍රහයන්ගෙන් තොරව කුමන ජනමාධ්‍යයකට වුණත් පවතින්න බෑ. ජනමාධ්‍ය හිමිකරුවන්ගේ අපේක්ෂාව වෙන්නේ ලාභ ඉපයීම. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ වෙළඳ අනුග්‍රහය. ඒ නිසා වෙළඳපළ අවශ්‍යතා ඉෂ්ට කරන්න මාධ්‍ය ආයතන කටයුතු කරනවා. මේ අන්‍යෝන්‍ය සම්බන්ධය නිසා සිද්ධ වෙන්නේ ජනමාධ්‍ය ග්‍රාහකයෝ පාරිභෝගික ස්වරූපයෙන් හසුරුවන එක. මේ විදිහට ජනමාධ්‍ය අනිසි බලපෑම වගේම යහපත් බලපෑමකුත් තියෙනවා. අපි මේ භුක්ති විඳින්නේ ඒ වගේ යහපත් බලපෑමක්. වගකිව යුතු ජනමාධ්‍ය ආයතන කාලීන සමාජ අවශ්‍යතාවලට ගැලපෙන විදිහට අධ්‍යාපනික, සමාජීය, දේශපාලනික, ආර්ථික වගේ විවිධ පැතිකඩ වලින් සමාජ යහපත උදා කරන ආකාරයේ සන්දේශ ඉදිරිපත් කරනවා. අධ්‍යාපනික වැඩසටහන්, වාර්තා වැඩසටහන් වගේම විවිධ මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා සංවාද පවා ඉදිරිපත් කරනවා අපි දකිනවා. මේ මැදරට ගුරුගෙදර, ගුවන්විදුලි වැඩසටහන, තක්සලාව අධ්‍යාපන වැඩසටහන, දොරමඩලාව සංවාද වැඩසටහන, රටා වැනි වාර්තා වැඩසටහන් මේ ගණයට අයත් වෙනවා. ජනමාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරද්දී අපට දැක ගන්න ලැබෙනවා ජනමාධ්‍ය ආයතනවල වාණිජ අරමුණුත් ක්‍රියාත්මක වෙන ආකාරය. ජනමාධ්‍ය ආරම්භයේදී අරමුණු වුණේ සමාජ මෙහෙවරක්. ඒ වුණත් ජනමාධ්‍ය ආයතන සඳහා වැය වෙන අධික පිරිවැය නිසාම එය පියවා ගන්න, ආදායම වැඩි කරගන්න සිද්ධ වෙනවා. ආදායම වැඩි කරගන්නට පුවත්පත් ආයතන ඉඩකඩ අලෙවි කරනවා. ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍ය ගුවන් කාලය අලෙවි කරනවා. අනුග්‍රාහක හෝ ඍජු වෙළඳ දැන්වීම් යන දෙයාකාරයෙන්ම ආදායම උපයනවා. වෙළඳ ව්‍යාපාරික ආයතනවල ඉල්ලීම් ඉෂ්ට කරන්නට මාධ්‍ය ආයතන කටයුතු කරනවා. දුවේ පුතේ, අපි දැන් අධ්‍යයනය කරන්න හදන්නේ ජනමාධ්‍ය ආයතන හා රජය අතර පවතින සම්බන්ධය කොයි වගේද කියලා. රටක නිල පාලනය අයත් වෙන රජයකට මහජන මතයට බලපෑම් කිරීමේ විශාල බලයක් ජනමාධ්‍ය සතු වෙනවා. මැතිවරණ කාලවලද සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ ජනමාධ්‍ය හරහා තමන්ගේ මාධ්‍ය කටයුතු මෙහෙවන්නට උත්සාහ කරනවා. මාධ්‍ය මහජන මතයේ මෙහෙවන ආකාර කීපයක් දකින්න පුළුවන්. රජයට හිතකරව කටයුතු කරන මාධ්‍ය ආයතන තියෙනවා, රජයට එරෙහිව කටයුතු කරන මාධ්‍ය වගේම සමබරව කටයුතු කරන මාධ්‍යත් තියෙනවා. බලයට පත්වන හැම රජයකම අරමුණ වෙන්නේ මහජන මතයේ රජයට හිතකර විදිහට පවත්වාගෙන යන්න. ඒ වුණත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන තියෙන නිසා ජනමාධ්‍ය හැසිරවීමට රජයට පවතින හැකියාව සීමා සහිතයි. රටක විවිධාකාරයේ දේශපාලන මතවාද තියෙනවා. ඒ මතවාදානුව ජනමාධ්‍ය නිරූපණයත් වෙනස් වෙනවා. සමහර ජනමාධ්‍ය ආයතන රජයේ මතවාදය පිළිගන්න අතර සමහර මාධ්‍ය එයට විරුද්ධ මත දරනවා. රජයේ මාධ්‍යයට රජයේ ඍජුව මැදිහත් වන අතර පෞද්ගලික මාධ්‍යවලට ඍජුව මැදිහත් විය නොහැකි ආකාරය දකින්න ලැබෙනවා. ජනමාධ්‍ය ආයතන හා රජයේ අතර පවතින සම්බන්ධය පිළිබඳවත් අපි විමසලා බලමු. රජයේ අරමුණ දේශපාලනිකයි. රජයේ තනි පක්ෂයක් හෝ පක්ෂ කිහිපයකින් සැදුණු සන්ධානයක් වෙන්න පුළුවන්. ඕනෑම රජයක තියෙන්න පුළුවන් ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි රජයේ ස්ථාවරව පවත්වාගෙන යාම. ඊට අමතරව විවිධ සංවර්ධන සැලසුම් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම. මහජන මතය තමන් කෙරෙහි හිතකරව පවත්වාගෙන යාම. රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හා දර්ශනය මහජනයා තුළ තහවුරු කිරීම. මේ වගේ අරමුණු රජයේ පැවැත්මට අවශ්‍ය වෙනවා. එතකොට ඒ අරමුණු ඉෂ්ට කරගන්න සංදේශ සමාජගත කිරීමේ අයිතිය රජයේ මාධ්‍ය සතු වෙලා තියෙනවා. ඒ වුණත් පෞද්ගලික මාධ්‍ය රජයට අවශ්‍ය ආකාරයට යොදවා ගැනීම පහසු වෙන්නේ නැහැ. ඒ නිසාම හැකි සෑම අවස්ථාවකම රජය උත්සාහ කරනවා පෞද්ගලික සහ රජයේ මාධ්‍යයන් බොහොම හිතවාදී ආකාරයට මෙහෙවන්නට. ඒ නිසාම ව්‍යවස්ථාදායකය, අධිකරණයේ විධායකය වගේම සිව්වන ආණ්ඩුවක ආකාරයේ බලයක් ජනමාධ්‍යයට අද වෙනකොට පැවතිලා තියෙනවා. රජයේ හැකි සෑම විට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විවිධ කරුණු, ගැටලු, චෝදනා, ක්‍රියාත්මක කටයුතු ආදී පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත නිල වශයෙන් ලබා දෙනවා. ඒ අතර කැබිනට් තීරණ, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදන, ප්‍රවෘත්ති අමාත්‍යවරයාගේ සාකච්ඡා ජනමාධ්‍ය අනිවාර්යෙන් වාර්තා කරනවා. කුමන මති මතාන්තර පැවතුනත් ජනමාධ්‍ය විසින්ද කරනු ලබන්නේ රටේ සංවර්ධන කාර්යය. මේ විදිහට ජනමාධ්‍ය හා රාජ්‍ය අරමුණු අතර පවතින සම්බන්ධය හඳුනා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය කෙරෙහි රජයේ යුතුකම් හා වගකීම් මොනවද කියලා. ජනමාධ්‍ය අවසානයේදී සේවය කරන්නේ මහජනතාවට. අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය යටතේ මහජනතාවගේ දැනගැනීම සඳහා යම් යම් දේ ඉදිරිපත් කරන්නට ජනමාධ්‍යට ඇති අයිතිය ඕනෑම රජයක් විසින් පිළිගන්නවා. ඒ නිසා රජයේ යුතුකම වෙන්නේ ඒ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රජයේ සහ රාජ්‍යයේ හිතසුව පිණිස භාවිත කිරීමට අවශ්‍ය වන පරිසරය නිර්මාණය කරලා දෙන එක. ඒ අනුව මාධ්‍ය ක්‍රියාකාරීත්වය කෙරෙහි රජයේ ඍජු සහ වක්‍ර මැදිහත්වීම් පිළිබඳව අපට දකින්න ලැබෙනවා. ඒ අතරින් අපි කීපයක් විමසා බලමු. විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව විසින් ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍ර ලබා දීම, ක්‍රියාත්මක කිරීමට අදාළව කොන්දේසි නියමයන් පැනවීම හා ඒ අනුව කටයුතු නොකිරීම මත එම සේවාවන් අත්හිටුවීම, අවවාද දීම හෝ උපදෙස් දීම දකින්න ලැබෙනවා. නිදසුන් කීපයක් බැලුවොත් ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භයේදීම රජයට පවරා ගැනීම, ලේක් හවුස් ආයතනයට රජයට පවරා ගැනීම වගේ සිද්ධීන් දකින්න ලැබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම බලය ලබා දී ඇති ආකාරයට විශේෂ අවස්ථා එනම් හදිසි අවස්ථා, රටේ සාමය කඩවීම හා අරගල ඇතිවීම වැළැක්වීම, ත්‍රස්තවාදය වැළැක්වීම වගේ අවස්ථාවලදී සියලු ජනමාධ්‍යන්ගේ ප්‍රවෘත්ති හා වෙනත් සංදේශ රජයේ විසින් පාලනයට ලක් කරනවා. 1996 වසරේදී සිරස FM, යස් FM වගේ ගුවන්විදුලි නාලිකා රූපවාහිනී සමාවෙන්න ප්‍රවෘත්ති ප්‍රචාරය තහනම් කිරීමේ අවස්ථා දකින්න ලැබෙනවා. ජාතික ආරක්ෂාවට හානිකර ලෙස කටයුතු කරන විටක ජනමාධ්‍ය ආයතනයක් රජයට පවරා ගැනීමේ හෝ තාවකාලිකව තහනම් කිරීමේ හා මුද්‍රා තැමීමේ හැකියාව රජයට තියෙනවා. එවැනි අවස්ථාත් අපට ඉතිහාසයේ දකින්න ලැබෙනවා. යම් යම් නියමයන් යටතේ බදු පැනවීමක් දකින්න ලැබෙනවා. විදේශීය ටෙලිනාට්‍ය, චිත්‍රපට විකාශය පාලනය කිරීමේ අරමුණින් මේ වගේ බදු වර්ග හඳුන්වලා දීලා තියෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් පත්කිරීම හා පරිපාලනය සම්බන්ධයෙන් රජයේ සතු බලතල ඍජු මැදිහත්වීමක් යටතට ගන්න පුළුවන්. මේට අමතරව වක්‍ර මැදිහත්වීම් කීපයකුත් දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් පුවත්පත් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම පද්ධතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ආචාර ධර්ම කියන්නේ නීති නෙවෙයි, කැමැත්තෙන් පිළිබැදිය යුතු ඒවා. එනමුත් ඒකට බැඳී සිටින ජනමාධ්‍ය ආයතන කීපයක් තියෙනවා. මෙය වක්‍ර මැදිහත්වීමක් හැටියට ගන්න පුළුවන්. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් ජනමාධ්‍යට එරෙහි මහජන පැමිණිලි බාර ගැනීම හා විභාග කිරීම තීන්දු ලබා දීමත් වක්‍ර මැදිහත්වීමක්. මාධ්‍යක තමන්ට හානිදායක වන ආකාරයට තොරතුරු නිකුත් කරලා ඇති අවස්ථාවක ඊට විරුද්ධව පැමිණිලි කොමිසමට යොමු කරන අතර පැමිණිලි විභාග කරලා වන්දි හෝ උසාවියට යොමු කිරීම කරන්නට මේ ආයතනයට හැකියාව තියෙනවා. මීට අමතරව මාධ්‍යවේදීන්ට විශේෂ පහසුකම් ලබා දීම ආදී මගින් මාධ්‍යවේදීන් රජයට හිතකර මානසිකත්වයකින් පවත්වාගෙන යන්නට වක්‍ර වශයෙන් මැදිහත් වෙනවා. කලින් කල මාධ්‍යවේදීන්ට විවිධ වාර ප්‍රසාද, ත්‍යාග ප්‍රදාන, සහතික පිරිනැමීම් ආදී දකින්නට ලැබෙනවා. රජයේ ජනතාව හා ජනමාධ්‍ය අතර යහපත් සම්බන්ධතාවයක් පවත්වාගත යුතුයි. මේ රජයේ පැවැත්මට හෝ ජනමාධ්‍ය පැවැත්මට හෝ නොවේ, රාජ්‍යයේ පැවැත්මට. ඒ නිසා හැකි සෑම විටම ජනමාධ්‍ය හිතවාදී ප්‍රතිපත්තියක් රජයේ විසින් අනුගමනය කරන්නට උත්සාහ දරනවා. මේ ආකාරයේ අපි සාකච්ඡා කරේ ජනමාධ්‍ය ආයතනික අධ්‍යයනය ගැන. හොඳයි දුවේපති, අපි හැමනම් සාකච්ඡා කරමු පසුගිය දිනේ ලබා දුන් ප්‍රශ්නවලට පිළිතුරු. පළමු ප්‍රශ්නේ උනේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන හිමිකාරීත්වය අනුව එහි ප්‍රභේද දෙකක් නම් කරන්න. ඒ ප්‍රභේද දෙක මොනවද? රාජ්‍යයට හිමි ආයතන, අනිත් එක පෞද්ගලික මාධ්‍ය ආයතන. මේ පිළිතුරු දෙක තියෙනවා නම් ඔබ නිවැරදි. දෙවැනි ප්‍රශ්නේ වෙන්නේ පුවත්පතේ පැවැත්ම කෙරෙහි දැන්වීම් මංශයේ ඍජු දායකත්වයක් දක්වයි පුවත්පතක දැන්වීම් මංශයේ ක්‍රියාකාරීත්වයේ කරුණු දෙකක් ඇසුරෙන් පැහැදිලි කරන්න. මං කරුණු කීපයක් කියන්නම්. ඒක විස්තරාත්මකව දැක්වීම කළ යුතුයි. එකක් තමා ජනමාධ්‍ය ආයතනයේ ආදායම තීරණය වෙන්නේ දැන්වීම් මංශයේ. ඒක සිද්ධ වෙන ආකාරය විස්තර කරන්න පුළුවන්. දැන්වීම් බාර ගැනීමේදී පළ කරන ස්ථානය, ප්‍රමාණය, වර්ණ ආදී කරුණු මත මිල තීරණය වෙනවා. දැන්වීම් අංශයේ මුලින් පිටු සැලසුම් කළ පසු ප්‍රවෘත්ති අංශයේ විසින් ලිපි ඇතුළත් කිරීම කරනු ලබනවා. මේ කරුණු වලින් එකක් දෙකක් ඔබ විස්තර කළ යුතුයි. තුන්වෙනි ප්‍රශ්නේ පුවත්පත් මාධ්‍ය හිමිකාරීත්වයේ ස්වභාවයේ ප්‍රභේද තුනක් විස්තර කරන්න. ජනමාධ්‍ය හිමිකාරීත්වය අපි පස් ආකාරයකින් කතා කර පුවත්පත් සම්බන්ධයෙන් කතෘ හිමි පුවත්පත්, මහජන සංවිධාන හිමි පුවත්පත්, පෞද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත්, දේශපාලන පක්ෂ හිමි පුවත්පත්. මින් තුනක් විස්තර කිරීම කළ යුතුයි. හතරවෙනි ප්‍රශ්නේ රජයට හිමි පුවත්පත් කියන හතරවෙනි ප්‍රශ්නේ තිබුණේ මාධ්‍ය ආයතනයක සර්ව සංවිධාන සටහන ඇඳ විස්තර කරන්න. එතකොට ඉහළ සිට පහළට ගත්තාම ඉහළින්ම සභාපති, ඊළඟට අධ්‍යක්ෂ මණ්ඩලය, ඊළඟට ප්‍රධාන විධායක, ඊට පස්සේ මාධ්‍යවේදීන් සහ අවසානයේ මහජනයා. ඉහළම ඉන්න සභාපතිගේ කාර්ය වෙන්නේ මොකද්ද? ආයතනයේ එයා තමා ප්‍රධානියා වෙන්නේ. රජයේ විසින් පත් කරනවා රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිතුමා. අධ්‍යක්ෂ මණ්ඩලය කියන්නේ කවුද? එතනදී කළමනාකරණයේ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සිද්ධ වෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය හරහා. රජයේ ආයතනවල රජයේ විසින් පත් කරනු ලබනවා කොටස් හිමි සමාගම්වලදී කොටස් කරුවෝ තමයි අධ්‍යක්ෂ මණ්ඩලයේ හැටියට පත් වෙන්නේ. ප්‍රධාන විධායක නිලධාරියා කියන්නේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන පුද්ගලයා. ඊළඟට මාධ්‍යවේදීන්. ඒ සියල්ල ක්‍රියාත්මක කරනු ලබන්නේ මාධ්‍යවේදීන් හරහා. ඊළඟට අපි අද දවසේ අලුත් ප්‍රශ්න කීපයක් ලියාගමු දුවේ පුතේ. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තමා කතෘ හිමි පුවත්පතක් හා මහජන සංවිධාන හිමි පුවත්පතක් නම් කරන්න. දෙවැනි ප්‍රශ්නය රූපවාහිනී මාධ්‍ය තුල ක්‍රියාත්මක වන වැඩසටහන් ප්‍රභේද දෙකක් විස්තර කරන්න. ජනමාධ්‍ය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ඉටු කරන කාර්යයන් තුනක් නම් කර ඉන් එකක් පැහැදිලි කරන්න. ඒ තමා තුන්වෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය ගුවන්විදුලි ආයතනයක අංශ හතරක් නම් කර විස්තර කරන්න. එතකොට දුවේ පුතේ ඔයාලා ප්‍රශ්නයකට පිළිතුරු ලියනකොට දැනගන්න ඕන කාරණේ තමා නම් කර විස්තර කරන්න කිව්වොත් නම් කිරීමටත් ලකුණු හම්බ වෙනවා, විස්තර කිරීමටත් ලකුණු ලැබෙනවා. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන්න. හොඳයි දුවේ පුතේ, අපි එහෙමනම් දිගින් දිගටම මේ මැද රට ගුරු ගෙදර වැඩසටහන සමග සම්බන්ධ වෙන්නට ඔබට ආරාධනා කරමින් අද දවසේ මගේ පාඩම අවසන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ.